daha Mercer-Hermes'in mücadele karını ඉරිදාදිනය අන්නේ රෝපා කල්මි කල්්‍යයාන මිත්‍රත් එක එකතු වෙලා කරන ධර්මසාකච්ඡය අද තවත් පියවරක් මේ අපි ආරම්භ කරන්න යන්නේ. හොඳයි, අපි එහෙනම් පොඩ්ඩක් කාලේ පහුවෙච්ච හින්දා වැඩි වෙලා ගන්නතු මං අපි කොග්ගලගේ මහත්කට යොමු වෙනනම් අපි නම් මහත් කරුණාවෙන් කොග්ගලගේ මහත්මිය අවස්ථෙන් අපි අපි අපේ අපිත් එකතු වෙලා ඉන්නවා අපිට දහම් කරුණු කියා දෙන්න. එතුමා කියා දීපු විදිහට මං හිතන්නේ ගිය පාර කරේ අපි පටේම් පටවිතෝ මඤ්ඤති කියන එක ඒක තමයි සාකච්ඡා කරගත්තේ මුල් පරයය සූත්‍රයේ. ඒකම තවදුරටත් සාකච්ඡා කරන තැන මට අහන්න ලැබුණේ. හොඳයි, තෙරුවන් සරණයි කොග්ගලගේ මහත්මිය.
හොඳයි, තෙරුවන් සරණයි හැම දෙනාටම. මේ සූත්‍රය ටිකක් ගැඹුරු එකක් හින්දා ඒක තවදුරටත් සාකච්ඡා කළොත් හොඳයි කියලා මම හිතුවා. මේ පටවින් පටවිතෝ මඤ්ඤති කියන එක තමයි අපි දිගට කතා කළේ. ඒකේ සූත්‍රයේ අර පුද්ගලයේ කොටස් හතරකට බෙදලා ඒ පටවිය ගැන මඤ්ඤණා කරන හැටි ගැන තුජ්ජනෝ අරියාණං අදස්සාවේ අරිය ධම්මස්ස අකෝවිතෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරුස ධම්මේ අවිනීතෝ. ඒ විදිහට තමයි මේ අසුතවත් පුතග්ජනයා ගැන සඳහන් වෙන්නේ. ඒ කියන්නේ අරියාණං අදස්සාවි ආර්යයන් වහන්සේලා දැකලා නැති, දකින්න නැති. ඊළඟට අරිය ධම්මස්ස අකෝවිදෝ ආර්ය ධර්මේහි අදක්ෂ වූ ආර්ය ධම්මේ අවිනීතෝ කියන්නේ හික්මිලා නැහැ. ආර්ය ධර්මේ හික්මිලා නැහැ. සප්පුරිසාණං අදස්සාවි සප්පුරුෂයන් නදක්නාසුලු සප්පුරුස ධම්මස්ස අකෝවිදෝ. එතකොට සප්පුරුස ධර්මයක් දකින්නේ නැති, දක්ෂ නැති, හික්මිලා නැති සප්පුරිස ධම්මේ අවිනීතෝ. ඒගොල්ලන් කොහොමද මේ පටවිය කියන එක දකින්නේ කියන එක. එතකොට එහෙම කෙනා පටවින් පටවිතෝ සංජානාති කියනා මුලින්ම. ඒ කියන්නේ පටවිය කියලා සංජානාති කියන්නේ අපි දන්නවා, හඳුනා ගන්නවා. පටවිය කියලා සංඥාවක් ගන්නවා. ඊළඟට පටවින් පටවිතෝ සංඤත්වා පටවින් මඤ්ඤති. එතකොට පටවිය කියලා පටවි සංඥාවෙන් ගත්තාම ඊළඟට පටවින් මඤ්ඤති. පටවිය කියලා මඤ්ඤනා කරනවා. දැන් පටවිය කියලා හඳුනාගත්තට පස්සේ පටවියයි කියලා මඤ්ඤනා කරනවා. ඊළඟට පටවියා මඤ්ඤති, පටවිතෝ මඤ්ඤති, පටවින් මේති මඤ්ඤති, පටවින් අභිනන්දති කියලා ඒක එක එක විදිහට ඒ මඤ්ඤනාව ගන්න හැටි පෙන්නනවා. ඒ පාලි වචන එක එක විභක්තියේ වර්ණගෙන විදිහක් ඒ තියෙන්නේ. මේක අපි සිංහල තේරුම බැලුවොත් සත්පුරුෂ ධර්මෙහි නොහික්මුණා වූ අසෘතවත් පෘථග්ජන තෙමේ පෘථුවිය වශයෙන් මේකේ වරහන් ඇතුලේ තියෙන අතණ්හාමාන දික්ටි මඤ්ඤණාවෙන් සංඥා විපර්යාස වශයෙන්. එතකොට ඒ වරහන් ඇතුලේ දැම්මා කියන එකෙන්ම තේරුම් ගන්න ඒක පාලියේ සඳහන් වෙන්නේ ඒක අර්ථයක් වශයෙන් එකතු කරපු එකක්. එතකොට අපි පාලියේකේ තේරුම ගත්තොත් පෘථග්ජන තෙමේ පෘථුවිය වශයෙන් හඳුනයි. පටවින් පටවිතෝ සංජානාති පෘථුවිය වශයෙන් හැඳින පෘථුවිය හංගි. ඒ කියන්නේ පෘථුවිය කියන්නේ මෙතන පටවි කියන එක. පටවි විදිහට හංගිනවා. පටවි විදිහට අඳුනගෙන පටවි විදිහට හංගිනවා. එතකොට ඒ මඤ්ඤති කියන එක පටවින් පටවිතෝ සංඤත්තා පටවින් මඤ්ඤති. ඊළඟට පටවියා මඤ්ඤති. පෘථිවිය පෘථිවිය වශයෙන් හැඳින පෘථිවිය හංගි. ඊළඟට පටවියා මඤ්ඤති කියන්නේ මම පෘථිවියෙහි පිහිටියේ මේ වගේ අදහසක්. ඒ කියන්නේ මේ පටවියේ තමයි මම ඉන්නේ වගේ. ඊළඟට පටවිතෝ මඤ්ඤති කියන්නේ මම පෘථිවියෙන් බාහිරව ඉන්නවා වගේ. පෘථිවිය එක පැත්තක ඉන්නවා. පෘථිවියෙන් බැහැරව මම ඉන්න පටවිතෝ මඤ්ඤති. පටවින් මේති මඤ්ඤති. පටවින් මේති කියන එකට තියෙන්නේ පෘථිවිය මගේ කියලා ගන්නවා. දැන් අපිට මේක පෘථිවිය කියන එකම ටිකක් තේරුම් යන විදිහකට අපි මොකක් හරි පටවි ධාතු ගතිය වැඩි වස්තුවක් හිතන්න. ඔය තමන් ඉස්සරහා තියෙන කම්පියුටරේ වෙන්න පුළුවන්, මේසේ වෙන්න පුළුවන්, පුටුවක් වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ විදිහට හිතුවහම ඊළඟට ඒක මගේ කියලා හිතන ගතියක් තියෙනවා. ඒක තමයි පටවින් මේති මඤ්ඤති. ඊළඟට පටවින් අභිනන්දති. අභිනන්දනය කරනවා කියන්නේ ඒකේ සතුටු වෙන ගතියක් තියෙනවා. එතකොට එහෙම වෙන්න හේතුව මොකද්ද? තං කිස්ස හේතු. දැන් මේ කවුද මෙහෙම මඤ්ඤණා කරන්නේ? අසුතවා පුතුජනයා. එතකොට එහෙම වෙන්න හේතුව මොකද්ද? තං කිස්ස හේතු. අපරිඤ්ඤාතං තස්සාති වදාමි. ඒ කියන්නේ අපරිඤ්ඤාතං කියන්නේ පිරිසිඳ දකින එකේ අනිත් පැත්ත. පරිඤ්ඤං කියන එකනේ අපරිඤ්ඤං වෙන්නේ. එතකොට පිරිසිඳ නොදැනීම හින්දා තමයි මෙහෙම මේ පිරිසිඳ නොදැනීම හේතුවෙන් තමයි මෙහෙම මඤ්ඤණා වෙන්නේ කියලත් කියනවා. දැන් අපි තේරුම් ගන්න ඕන අසුතවා පෘතග්ජනය තමයි පටවිය ගැන මේ විදිහට මඤ්ඤණා කරන්නේ. ඒකට හේතුව තමයි මේක පිරිසිඳ නොදන්නකම. කියන්නේ පටවිය පිරිසිඳ නොදන්නකම හින්දාමයි, තව විදිහට කිව්වොත් ඇත්ත ඇති හැටි නොදන්න හින්දාමයි පටවිය ගැන මේ විදිහට හිතන්නේ, කල්පනා කරන්නේ, මඤ්ඤණා කරන්නේ. නැත්තම් මේ විදිහට බාරගන්නේ. තෝකම අපිට ඊළඟ ඡේද වලින් පේනවා මේ ආපං කියන්නේ ආපෝ ධාතු ගතියත් ඒ ඔය විදිහටම තියෙනවා. තේජෝ ගැනත් ඔය විදිහටම හිතනවා. වායෝ ගැනත් ඔය විදිහටම හිතනවා. දැන් එහෙම මඤ්ඤණා කරනවා. ඒ මඤ්ඤණා කරන්නේ මොකද? ඒවා අපරිඤ්ඤාතං. ඒක පිරිසිඳ දැකලා නැති හින්දා. ඕකම ඊළඟට එක එක ලෝක වලටත් යනවා. දේව ලෝක, බ්‍රහ්ම ලෝක, ඒ වගේ. තේතනින් තේරුම් ගන්න ඕන දැන් මේ දේව ලෝක වල තියනවා. දැන් අපි කාම භූමිය තියනවා. ඊළඟට බ්‍රහ්ම ලෝක වලට යනකොට රූප භූමියයි අරූප භූමියයි ඒ ටිකත් අයිති වෙනවා. එතකොට මේ තව විදිහට කිව්වොත් තුන් ලෝකේ මෙතන සඳහන් වෙනවා. ඒ කියන්නේ භූමි තුනම, කාම භූමි, රූප භූමි, අරූප භූමි, ඒ තුනේම කියන්නේ මෙන්න මේ විදිහට මඤ්ඤණා කරනවා. එහෙම මඤ්ඤණා කරන්න හේතුව මොකද්ද? තං කිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදං. පිරිසිඳ නොදන්න කමමයි. ඊළඟට දික්ඨං දික්ඨතෝ සංජානාති ඒකම මඤ්ඤති වෙනවා. සුතං සුතතෝ සංජානාති ඒකත් මඤ්ඤති වෙනවා. ඒ කියන්නේ දකින එක දැක්කා කියලා මඤ්ඤණා කරනවා, ඇහුවොත් ඇහුවා කියලා මඤ්ඤණා කරනවා, මුතං දැනුනොත් දැනුණා කියලා මඤ්ඤණා කරනවා, මුතේ මුතතෝ සංජානාති මුතං මුතතෝ සංඤත්වා මුතං මඤ්ඤති. ඒ කියන්නේ මුතං මඤ්ඤති දැනුණා කියලා මඤ්ඤණා කරනවා. විඤ්ඤාතං විඤ්ඤාතතෝ සංජානාති විඤ්ඤාතං විඤ්ඤාතතෝ සංඤත්වා විඤ්ඤාතං මඤ්ඤති. ඒතර විඤ්ඤාණෙත් මඤ්ඤණා කරනවා. ඒවටත් හේතුව දාන්නේ තං කිස්ස හේතු. මොකද්ද මේකට හේතුව? පරිඥාතං තස්සාති වදාන. පිරිසිඳ නොදන්න ඔක්කොමමයි. ඊළඟට තව තව ඒවා ගොඩක් මේක එකතු වෙන ආයේ කත්තං නානත්තං අන්තිමට එන සබ්බං සබ්බතු, ඒ කියන්නේ සියල්ල සියල්ල කියලා අඳුන ගන්නවා, සියල්ල සියල්ල කියලා මඤ්ඤණා කරනවා. ඊළඟට නිබ්බාණං නිබ්බාණතෝ සංජානා කියන්නේ ඒකත් ටිකක් වැදගත් වෙයි අපට. නිවන නිවන කියලාත් අඳුන ගන්නවා, එහෙම නිබ්බාණං නිබ්බාණතෝ සංයත්තා නිබ්බාණං වඤ්ඤති. නිවන එහෙම අඳුනගෙන නිවන කියලා මඤ්ඤණා කරනවා. එතනත් ඒ මඤ්ඤණාව අපි තේරුම් ගන්න ඕන. ඒකටත් හේතුව අපරිඤ්ඤාතං. මේ පෘථග්ජනයාගේ ස්වභාවය. එතනත් තේරුම් ගන්න පුළුවන් නිවන කියලා දෙයක් තියනවා කියලත්. ඒකත් දෙයක් කරලා මඤ්ඤණා කරන ගතියක් තියෙනවා. ඊළඟට දෙවෙනි මේ කොට්ටාසේ පුද්ගල වර්ගය තමයි ශේක කියන. ශේක කියන්නේ තාම රහත් වෙලා නැහැ, හැබැයි මාර්ගේ ඉන්නවා, ආර්ය මාර්ගේ. තව විදිහට කිව්වොත් අපි දන්නවා අර ආර්ය සම්මාදිට්ඨිය කියන එක තියෙනවා. ධර්මයක් අහලා තේරුම් අරන් සම්මාදිට්ඨිය ඇති කරගෙන ලෝකෝත්තර දැක්ම. දැන් එයාගේ වෙන්නේ යෝපිසෝ භික්කවේ භික්කු සේකෝ අපත් මානසෝ අනුත්තරං යෝගක්ඛේමං පත්තේමානෝ විහෙරති සෝපි පටවින් පටවිතෝ අභිජානාති. ඉස්සෙල්ලා කිව්වේ සංජානාති කියලා, දැන් පටවින් පටවිතෝ අභිජානාති. පටවින් පටවිතෝ අභිඥාය පටවින් මාමඤ්ඤි. එතකොට අභිඥා කියනකොට දැන් සංජානාති කියන එකට වඩා පොඩ්ඩක් වෙනස්. සංජානාති නිකම්ම අඳුනගත්තා විතරයි. අභිජානාති නැත්තම් අභිඥාය විදිහට මේක පටවිය දැන ගන්නවා. ඒ කියන්නේ මේක සිංහලෙන් එනවා වෙසෙසින් දනි කියලා. ඒ කියන්නේ මනමින් දැන ගන්නවා. මේ ඒ අර සාමාන්‍ය අඳුන ගැනීමට වඩා ටිකක් ගැඹුරකට පටවිය දැන ගන්නවා. ඒක තේරුම් ගන්න අර හඳුනා ගැනීමේ මට්ටමෙන් ටිකක් එහාට ගිහින් විශේෂ ඥානයකින් මේක දකින අභිඥාය. පටවින් පටවිතෝ අභිඥාය. එතකොට මොකද වෙන්නේ? පටවින් මාමඤ්ඤි. මෙතන සිංහල තේරුම නම් දෙන්නේ පෘථුවිය පෘථිය වශයෙන් මනමින් දන මඤ්ඤණා නැත්තේ නමුදු මඤ්ඤණා නැත්තේත් නොවේයි කියලා. ඒක වුණාට අපි පොඩ්ඩක් ඊට වඩා මඤ්ඤණා නැත්තේ නමුදු මඤ්ඤණා නැත්තේත් නොවේයි කිව්වහම පොඩ්ඩක් නිකන් ඒක පැටලෙන ගතියක් තියෙනවා. ඊට වඩා මම මේක දකින්නේ පටවින් මාමඤ්ඤ කියනකොට මේක පටවිය කියලා හිතන ගතිය තියෙනවා. ඒ වුණාට මේකේ අභිඥාය කියනකොට අර සාමාන්‍ය පුද්ගලයා දකිනවට වඩා විශේෂ දැක්මක් තියෙනවා. මොකද ධර්මයක් අහලා සම්මාදිට්ඨිය ඇති වෙලා තියෙන හින්දා. ඒකෙදි තේරුම් ගන්නවා අපිට ලෝකෙට අයිති මට්ටමට මෙහෙම පෙනුනට ආර්ය දර්ශනයේදී මේ විදිහ නෙවෙයි. එතකොට අර මඤ්ඤණා කරන ගතියෙන් මිදීමක් තියෙනවා. එහෙම නැත්නම් අර රහතන් වහන්සේගේ න මඤ්ඤී කියන මට්ටමක් ගැන දැක්මක් මෙයාට තියෙනවා. තම මඤ්ඤණා වෙන ගතිය තිබුණට මේක ඇත්ත ස්වභාවය මේ කෙලෙස් යෙදුම් නැත්තම් අවිද්‍යාව යෙදුම් නැත්තම් නමඤ්ඤති ගතියක්. ඒ කියන්නේ මඤ්ඤණා කරන්නේ නැති ස්වභාවයක් තියෙනවා කියන ඒ දැක්ම තියෙනවා. ඒක තමයි ආර්ය සම්මාදිට්ඨියේදී එන එක. එතකොට මෙයා උත්සාහ කරනවා මේ මට්ටමටපත් වෙන්න. ඒක තමයි මම මෙතන දකින්නේ මාමඤ්ඤී කියන එක. ඒ අපි වෙනස් අදහස් තියෙනවා නම් සාකච්ඡා කරමු. ඊළඟට අරහං කීනාසෝ සිද්ධා. ඒ රහතන් වහන්සේ මොකද වෙන්නේ? පටවින් පටවිතෝ අභිජානාති. අන්න එතනින් තේරුම් ගන්න. දැන් සේක පුද්ගලයාත් පටවින් පටවිතෝ අභිජානාති. එතකොට උඩට ගිහින් බලන්නම්. සේකෝ. ඔව්. පටවින් පටවිතෝ අභිජානාති. අභිඥාය පටවින් පටවිතෝ අභිඥාය පටවින් මාමඤ්ඤී කියලා සේක පුද්ගලයාගේ දුනේ. රහතන් වහන්සේගේ යෝපිසෝ භික්ඛවේ භික්ඛූ අරහං කීනාසෝ උසිතවා කත කරණීයෝ ඔහිත බහාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛේන භව සංයෝජනෝ සමඤ්ඤ විමුක්තෝ සම්මදඤ්ඤ විමුක්තෝ සෝපි පටවින් පටවිතෝ අභිජානාති. දැන් රහතන් වහන්සේ මේ කෙලෙස් දුරු කරලත් පටවින් පටවිතෝ අභිජානාති. එතකොට විශේෂයෙන් දැනගන්නවා පටවිය ගැන. සාමාන්‍ය හඳුනන මට්ටම නෙමෙයි. සංජානනය කරන මට්ටමට එහා ගිහින්. එතකොට පටවින් පටවිතෝ අභිඥාය පටවින් නාමඤ්ඤති. පටවින් පටවිතෝ අභිඥාය පටවින් නාමඤ්ඤති. රහතන් වහන්සේ එහෙම මඤ්ඤණා කරන්නේ නැහැ. මොකද පටවියේ නියම ස්වභාවය දැනගෙන ඉන්නේ. දැන් සේක පුද්ගලයා පටවින් පටවිත අභිඥාය වුණාට නියම ස්වභාවය දැනගත්තට මෙයාට තාම මඤ්ඤණා වෙන ගතියක් තියෙනවා. මොකද අවිද්‍යාව යෙදෙනවා. හැබැයි අවබෝධය තියෙනවා රහතන් වහන්සේට. මේක අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් මෙහෙම වෙන්නේ නැහැ කියලා. ඒතකොට එතෙන්ට යන උත්සාහ කිරීමක් තියනවා කියන එක තමයි මන්නේ මාමඤ්ඤි. මා කියන එක සාමාන්‍ය විරුද්ධාර්ථය වගේ නේද? මේකෙන් මිදෙන්න යෑමක් වගේ. ඒක මාමඤ්ඤි කියන එකේ තේරුම මම දකින්නේ එහෙමයි. ඒක රහතන් වහන්සේගේ නමඤ්ඤති කියන එක. අපි මේක ගැන ටිකක් අදහස් විමසලා බලමු. පිරිසකෙන් මේ කියපු දේවල් ගැන මොනවද අදහස් තියෙන්නේ, නැත්නම් ගැටලු තියෙනවද? තෙරුවන් සරණයි.
මම බොහොම පිං කොබගේ මහත්මය, මම හිතන අපිට කල්‍යාණ මිත්‍රට එකතු වෙන්න පුළුවන්. එහෙනම් අපි කල්‍යාණ මිත්‍රට එකතු වෙමු. මේ සම්බන්ධ ගොඩක් ගැටලු ඇති. ගිය පාර සාකච්ඡා කරපු නිසා සමහරක් දැන් පැහැදිලි වෙලත් ඇති. හොඳයි, එහෙනම් මම යොමු වෙන අපි කල්‍යාණ මිත්‍රට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන්ගෙන් අවසරයි. මම දන්නේ ස්වාමීන් වහන්සේලාත් අද ඉන්නවා කියලා. ගරුතර මහා සංඝරත්නයට අවසරයි. මේ මට මේ වැටහි ගිය ආකාරය අනුව මෙතන මේ සීක පුද්ගලයා ගැන තමයි මට පොඩ්ඩක් මේ මෙතන වැටුණා හරියද කියන එකයි බලා ගන්න ඕනේ. ඒක මට තේරුණේ දැන් මේ සීක පුද්ගලයා ආර්ය මාර්ගයේ ඉන්නවා සද්ධර්මයේ අහලා කල්යාණ මිත්‍ර ඇසුරෙන් තද්ධර්ම මාර්ගයේ ඉන්නවා. නමුත් එයාට තාම එයාගේ මුලාව තියෙනවා ටිකක්. නමුත් නුවණකුත් තියෙනවා. මේ රහතන් වහන්සේ මෙහෙමයි මේ විදිහටයි වටහාගෙන තියෙන්නේ කියන අදහසක් එයා තුළ තියෙනවා. නමුත් එයා තුළ තාම එයා රැවටෙනවා. මේවයි කි මට වැටුනේ, මේ මගේ වැටීම හරිද කියන එකයි දැනගන්න ඕනේ. තෙරුවන් සරණයි.
ඔව්, තෙරුවන් සරණයි. මම හිතන්නේ ඒ අදහසම තමයි මම කියන්න උත්සාහ කරේ. ඒ කියන්නේ සේක පුද්ගලයා කියන්නේ දැන් කෘතඥයාගෙන් සේක පුද්ගලයා වෙනස් වෙන්නේ මොකද? සද්ධර්මය අහලා තේරුම් අරගෙන. තව විදිහට අපිට කියන්න පුළුවන් අර චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇති කරගෙන තියෙනවා. මොකද සත්‍ය ඥානය තියෙන කෙනාටනේ මාර්ගයක් තියෙන්නේ, කෘත්‍ය තියෙන්නේ. එතකොට දහමක් අහලා තේරුම් අරගෙන තියෙනවා මේකයි ආර්ය මාර්ගය කියන එක. එතකොට නිවන කරා යන මාර්ගය ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඉතින් එහෙම කෙනා තමයි ශේක පුද්ගලයා වෙන්නේ. මොකද ඒ මට්ටමට එනකන් එයා පෘථග්ජන කෙනෙක් නේ. ඒ පෘථග්ජන භාවයෙන් ශේක භාවයටපත් වෙන්නේ. ඒ කියන්නේ ආර්ය මාර්ගයට වැටුණා වෙන්නේ ආර්ය මාර්ගය ගැන පැහැදිලි දැක්මක්. ඒකම තමයි මම කිව්වේ ආර්ය සම්මා දිට්ඨිය. එහෙම නැත්නම් මේක චතුසත්‍ය සම්මා දිට්ඨිය කියලා අදහස් වෙනවා. එතකොට දැන් මෙයාට රහතන් වහන්සේ ගැන අනුමාන ඥානයක් තියෙනවා. අනුමාන ඥානය. අනුමාන කියන්නේ අපිට දල වශයෙන් හිතා ගන්න පුළුවන් රහතන් වහන්සේ මේ වගේ වෙන්නේ නැති. එතකොට අපි ඒ தත්ත්වේ නැත්තේ අපේ අවිද්‍යාව තියෙන නිසායි කියලා. ඒ කියන්නේ දැන් සේක පුද්ගලයාගේ අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව දුරු වෙන්නේ අපි දන්නවා ඒ රහත් වෙන මොහතේනේ අවිද්‍යාව සංයෝජනය කැඩෙන්නේ. එතකොට සේක පුද්ගලයාගේ අනිවාර්යෙන් අවිද්‍යාව තියෙනවා. ඒ අවිද්‍යාව දුරු වෙන්නේ රහත් වෙනකොට. හැබැයි මෙයාට නුවණක් තියෙනවා. අවිද්‍යාව නිසා මෙහෙම පෙනෙනවා. නැත්තම් මෙහෙම අපි කල්පනා කරනවා, මඤ්ඤණා කරනවා. අවිද්‍යාව දුරු වුණ කෙනාට මෙහෙම මඤ්ඤණා වෙන්නේ නැහැ කියන ගතිය. ඒකයි ඒ රහතන් වහන්සේ නමඤ්ඤති කියන එක ගැන දැන් නිකන් දලා අවබෝධයක් තියෙනවා. ඒක දැන් අපට උපමා වලින් විතරයි ඕක හිතන්න පුළුවන් වෙන්නේ. රහතන් වහන්සේගේ මට්ටම ගන්න ඒකට තමයි මම අර අපි රැවටුණ මොහතකුයි රැවටුණ නැති මොහතකුයි ගන්න උපමාව තමයි මම සාමාන්‍යයෙන් ගන්නේ අර වතුරට එබෙන බල්ලගේ උපමා. මොකද අපි දන්නවා වතුරට එබෙන බල්ලා අවිද්‍යාව නිසා මැත්ත ඇති හැටි නොදන්නකම නිසාම වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන ගතියක් තියෙනවා. දැන් ඒ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන එක මම දකිනවා අර පෘථග්ජනයාගේ මඤ්ඤණා කිරීම වගේ. ඇත්ත ඇති හැටි නොදන්න අවිද්‍යාවෙන් යුක්ත සාමාන්‍ය පෘථග්ජනයා එතකොට දැන් එහෙන් දෙයක් දැකලා ඕක තියෙනවමයි කියන මට්ටමින් බාර ගන්නවා. දකින දේ තියෙනවමයි. නැත්තම් එළියේ තියෙන හින්දාමයි මෙහෙම පේන්නේ. එතකොට ඒ වතුරට එබෙන බල්ලටත් වෙන්නේ දකින දේ තියෙනවමයි. වතුරේ තියෙනවමයි. මෙහෙම පේන්නේ එහෙම බල්ලෙක් ඉන්න හින්දාමයි වතුරේ. ඒ කියන්නේ පේන නිසා ඉන්නවා කියලා හිතනවා. ඒක අනිත් පැත්ත තමයි බල්ලෙක් ඉන්න නිසාමයි මට මෙහෙම පෙනුනේ. මගේ ඇහෙන් මෙහෙම පේන්නේ. මේ ඇහැට මෙහෙම පේන්නේ අර වතුරේ බල්ලෙක් ඉන්න හින්දාමයි. ඒ කියන්නේ ඉන්න නිසා නැත්තම් පවතින නිසා බාහිරේ පවතින නිසාමයි මෙහෙම පේන්නේ කියලා හිතනවා. එතකොට දැන් පෘථග්ජනය ඇහැ පාවිච්චි කරනකොට අපි හිතමු ගහක් දිහා බැලුවා කියලා. අඹ ගහක් තියෙනවා නම් මේ මට මෙහෙම අඹ ගහක් පේන්නේ අතන අඹ ගහක් තියෙන නිසා. එහෙම නැත්නම් අතන අඹ ගහක් තියෙන නිසාමයි මේ විදිහට මේ ඇහින් පෙන්눔 කරන්නේ. ඒ ඔය දෙපැත්තකට එන්න පුළුවන් අපේ වැරදි දෘෂ්ටි දෙක. ඔය දෙක තියෙනවා. මොකද දැන් ඇහැ පිරිසිඳ දැකලා නැහැ පෘථග්ජන. ආර්ය මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ කියනවානේ ආයතන පිරිසිඳ දකින්න කියලා. එතකොට ආයතන වලින් පෙන්눔 කරන රූපය පිරිසිඳ දකින්න විදිහක් නේ ආර්ය මාර්ගයේ තව විදිහට කිව්වොත් තියෙන්නේ. එතකොට ඒ ආර්ය මාර්ගයේ වඩන කෙනාට ඒ ගැන දැක්මක් තියෙන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක තමයි මේ ආර්ය දැක්ම කියලා මම අදහස් කරන්නේ. ඒ දැක්ම එන්න නම් අනිවාර්යෙන් බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න වෙනවා. ඒ කියන්නේ සද්ධර්ම ශ්‍රවණය. ඊළඟට සද්ධර්ම ශ්‍රවණය කරලා ඒක ගැන නුවණින් විමසලා ඒක තමන්ගේ දැක්මක් කරගන්නත් වෙනවා. ඒක තමයි අර ඥානං පස්සං යථා භූතං කියලා කියන්නේ. අහන්න තෝන ඒක දකින්නත් ඕන. ඥානං පස්සං යථා භූතං මොකක් ගැනද මේ ඇත්ත ඇති හැටි ගැන දැනගන්න පුළුවන් වෙන්නේ ඔය සද්ධර්ම ශ්‍රවණයෙන්. එතකොට ඒ ඥානං පස්සං යථා භූතං කෙනාට තමයි සම්මා දිට්ඨිය තියනවා කියන්නේ සාස්ස හොති සම්මා දිට්ඨි. එතකොට ඒ සේක පුද්ගලයා කියනකොට අනිවාර්යෙන් සම්මා දිට්ඨිය තියෙනවා. ඔය චතුරාර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥානය තියෙන කෙනාටමයි සේක පුද්ගලයා කියන. එතකොට චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානෙ තියෙනකොට රහතන් වහන්සේ කියන්නේ මේ අවිද්‍යාව තියෙන හින්දා මේ විදිහට පෙනුනට අවිද්‍යාව දුරු වුණොත් මෙන්න මේ වගේ තත්වයක් කියලා අනුමාන ඥානයක් ගන්න පුළුවන්. හරියට අපේ උපමාවේ දැන් බල්ලා වතුරට ඉබිලා තව බල්ලෙක් ඉන්නවා කියලා හිතුවට අර තියෙන දේ පේනවා නැත්නම් පේන දේ තියෙනවමයි කියන ওই දෘෂ්ටි දෙකටම නොවැටුනොත් తත්වේ මොකද්ද? ඒ කියන්නේ අපි ඇහැ පිරිසිඳ දැක්කොත් දැන් අපේ මට්ටමට අපි නිකමටවත් හිතන්නේ නේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. ඒතර දැන් බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියලා මඤ්ඤණා කරනවා. අපි නමඤ්ඤති. අපිට බල්ලෙක් ගැන අදහසක්වත් ඒ කියන්නේ වතුරේ ඉන්නවා බල්ලෙක් ගැන අදහසක් එන්නේ නැහැ නමඤ්ඤති කියන මට්ටම. එතකොට ඒ රූපයක් තියනවා කියන එකයි එහෙම මඤ්ඤණා කරන්නේ කියන එකේ මට්ටම මම ওই ධාතු හතර වෙන් කරලා පෙන්වීම තුලිනුත් ඒ වගේ අදහසක් තියනවා කියලා තමයි මේ මට හිතෙන්නේ. මම හිතන්නේ සේක පුද්ගලයා කියන එක පැහැදිලි යති කියලා හිතනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි. මේ බොහොම පිං එක පැහැදිලි වුණා මේ සේක පුද්ගලයා කියන එක. මට ඇත්තටම එතනදී ටිකක් ගැටලුවකට වගේ ඇවිල්ලා තිබුණා. ඇත්තටම නම් යා ආර්ය මාර්ගයේ ඉන්න ඕනේ. ආර්ය දහම අහලා දහම ගැන කල්පනා කරලා නැත්නම් යෝනිසෝමනසිකාරය යොදලා මේක තමන්ගේ කරගෙන තියෙන්න ඕනේ කියන එක තමයි මට වැටුනේ. බොහොම
එහෙනම් බොහොම පිං අපි අද යොමු වෙන තවත් අංගයක් කල්යාණ මිත්‍රට. මොකද අද ඉන්න කට්ටිය අඩුණත් බොහොම ධර්ම දෙන තියෙන අය ඉන්නේ. ඒකනම් බොහොම සන්තෝෂ වෙනවා මෙවැනි මාතෘක යටතේ කතා කරන එක ගැන. හොඳයි අපි එහෙනම් තවත් කල්යාණ මිත්‍රට අපි යමු. එකම මම විශේෂයෙන්ම අඳුරලා දෙන්න ඕන අද මෙතනට අපිට සම්බන්ධ වෙලා ඉන්නවා මහේෂ් කියලා අපේ මහත්මයේ ගුරුවරේ. එතුමාට ස්පේන්නේ උපතින් මම කියන්නේ අන්දයි. එතුමාත් බොහොම ධර්ම වැඩ කටයුතු කරන අන්ද අය වෙනුවෙන් ධර්ම පොත් ගහලා බ්‍රේල් ක්‍රමයට බෙදා දෙනවා. එතුමාත් අද සම්බන්ධයලා ඉන්නවා. ඔබතුමා ගෞරවයෙන් අපි පිළිගන්නවා. ඔබතුමාට සම්බන්ධ වෙන්න පුළුවන් මහේෂ් මහත්මය.
මම මියුට් කරලා තියෙන මම ඔන් කරන්නද මේ කනෙක්ෂන් එක?
ඔව් කතා කරන්න මහේස් මහත්මයා.
මම මේ ටීම් වර්කින් ඔන් කරලා තියෙන්නේ මේ මහේස් මහත්මයාගේ ඔෆ් කරලා ඇත්ත මම චුට්ටකින් ඔන් කරන්න මේ.
හොඳයි. එතකොට මහේස් මහත්මයා දැන් මම හිතන ඇහෙනින්ද ඔබතුමාට කතා කරන්න පුළුවන්. ඔබතුමාට ඔන් කරගන්න බෑ තිලනයි කරන්නේ. හොඳයි. එතකන් එතකන් මම යොමු වෙන්නම් වෙන කාට හරි. අපි හොඳයි. එහෙනම් අපි කල්යාණ මිත්‍රලා අපි යමු යමු.
මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්
ડોක්ටර්.
මඤ්ඤණා කියන එකේ වචනේ තේරුම වැරදියට දැනගැනීමනේ. එතකොට දැන් මඤ්ඤණා කරන එක මේ ශේක පුද්ගලයා, ඒ කියන්නේ සෝතාපන්න සකෘදාගාමි අනාගාමි සහ අනාගාමි කියන පුද්ගලයෝ තුන්දෙනාටම තියෙනවා. ඊට අමතරව මේ පුතජන පුද්ගලයාටත් තියෙනවා. එතකොට පුතජන පුද්ගලයා මඤ්ඤණා කරන විද්‍යයි සේක පුද්ගලයා මඤ්ඤණා කරන විදිය අතර වෙනස පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. ඒ ස්වභාවය තමයි අපි මේ සූත්‍රයෙන් මතු කරගන්න උත්සාහ දරන්නේ. දැන් මේකේ පැහැදිලිව පුතජනයා මඤ්ඤණා කරනවා කියලා තියෙනවා. මඤ්ඤති පඨවීම් පඨවිතෝ මඤ්ඤති. සේක පුද්ගලයාට සඳහන් වෙන්නේ පඨවීම් පඨවිතෝ මාමඤ්ඤති. ඒ කියන්නේ මඤ්ඤණා කරනවා කියලා නෙමෙයි සඳහන් වෙන්නේ. සේක පුද්ගලයාට සඳහන් වෙන්නේ පඨවීම් පඨවිතෝ මාමඤ්ඤති. ඊළඟට රහතන් වහන්සේ හරි තථාගතයන් වහන්සේ හරි පඨවීම් පඨවිතෝ නමඤ්ඤති. ඒ වචන තුන යෙදෙන්නේ ඔය පුද්ගලයන් තුන් දෙනාට. මම ආයේ කිව්වොත් පෘථග්ජනයා මඤ්ඤති, සේක පුද්ගලයා මාමඤ්ඤති, රහතන් වහන්සේ හරි තථාගතයන් වහන්සේ හරි නමඤ්ඤති. එතකොට අපි පැහැදිලි කරන්න හැදුවේ දැන් පෘථග්ජනයා කියන්නේ ධර්මය අහලම නැණි. එතකොට අසුතවත් පෘථග්ජනයා. සේක පුද්ගලයා කියනකොට ඊට වඩා වෙනසක් තියෙනවා, ධර්මය අහලා දැක්මක් ඇති කරගෙන. ඒ කියන්නේ තව විදිහට කිව්වොත් සම්මා දිට්ඨිය ඇති කරගෙන. මොකද අපි දන්නවා සම්මා දිට්ඨිය මුල් කරගෙන තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නේ. එතකොට මාර්ගයේ ඉන්න කෙනා කියන්නේ අනිවාර්යෙන් සම්මා දිට්ඨිය තියෙන්න ඕන. චතුසත්‍ය සම්මා දිට්ඨිය, චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක්. ඒක තව විදිහට සත්‍ය ඥානය කියලා කියන්නත් පුළුවන්. මොකද සත්‍ය ඥානය තියෙන කෙනාට තමයි කෘත්‍ය කරන්න පුළුවන් වෙන්නේ, මාර්ගය වඩන්න පුළුවන් වෙන්නේ. එතකොට මාර්ගයේ වඩන කෙනා තමයි සේක පුද්ගලයා. එතකොට සේක පුද්ගලයාට ආර්ය දැක්ම ගැන හොඳ පැහැදිලි දර්ශනයක් තියෙනවා, මේ ආර්ය ධර්මය ගැන, සද්ධර්මය ගැන. ඒ පැහැදිලි දර්ශනය කියන එක තමයි එතන අර සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇති වෙන්නෙම බුදුරජාණන් වහන්සේ නමගේ ධර්මය අහලා දැක්මක් තුනි. සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි එකතු වෙලා. එතකොට එතනින් තමයි මේ අදහසක් ගන්න බැලුවේ. දැන් එයාට නුවණක් තියෙනවා රහතන් වහන්සේ. රහතන් වහන්සේ කියනකොට අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වුණ මට්ටම. ඒ මට්ටමේදී මෙහෙම මඤ්ඤණා වෙන්නේ නැහැ. දැන් එයාට දැක්මක් තියෙනවා, පෘථග්ජනයාට මඤ්ඤණා වෙනවා. රහතන් වහන්සේ න මඤ්ඤති. හැබැයි තාම න මඤ්ඤති මට්ටමට මනස දියුණු වෙලා නැහැ දැක්ම තිබුණාට. එතකොට එයා උත්සාහයක යෙදෙනවා අර මඤ්ඤණා කරන එකේ ඉඳන් න මඤ්ඤති මට්ටමටපත් වෙන්න. තව විදිහට කියොත් පෘථග්ජන මට්ටමේ ඉඳන් රහතන් වහන්සේගේ මට්ටමටපත් වෙන්න උත්සාහයක්නේ ආර්ය මාර්ගය තුල තියෙන්නේ. يعني මඤ්ඤති ස්වභාවයේ ඉඳලා න මඤ්ඤති වලටපත් වෙන්න. අනේ උත්සාහය තමයි. ඒ කියන්නේ මඤ්ඤණා කිරීම තුලින් මිදෙන්න දරන උත්සාහය, දරන බව පෙන්වන්න තමයි මේ මා මඤ්ඤති. මඤ්ඤණා කරන එකෙන් වළකින්න උත්සාහයක් දරනවා කියන අදහස තමයි මෙතන මට ඇති වෙන්නේ. ඒක ඒ ගැන තව අදහස් ප්‍රශ්න තියනවා නම් යොමු කරන්න බලන්න. තෙරුවන් සරණයි.
මම ගොගල් ගාවතේ මම හිතන්නේ තිරෙන ගියපාර වැඩසටහනට සහභාගී වුනේ නැති හින්දා තමයි ප්‍රශ්න යොමු කරේ. ඒක ඇතුළේ මම හිතන්නේ ඒ කොටස හරියටම මේ පැහැදිලි වුනේ නැති පොඩ්ඩක් මම තව කෙට් කරගන්න. ඔව් අපි තව කෙනෙකුට යොමුමු. එහෙම වුණොත් අපි සේන මහත්මයා
තෙරුවන් සරණයි. හොඳ දේශනාවක්. මට තේරුණා නම් මඤ්ඤති, මාමඤ්ඤති, නමඤ්ඤති කියලා තුනක් කොටස් තුනක් කතා කළා. මට මෙතෙන්දි මට තේරුණා නම් මේ විදිහට දැන් ප්‍රත්‍ක්ඥය කියලා කියන්නේ කෙලෙස්, කෙලෙස් තියෙන කෙනා, කෙලෙස් වලින් බරිත පුද්ගලයා. හරියට උදාහරණයක් ගත්තොත් අපි ඒ විදිහ කෙනෙකුට යම්කිසි කේන්තියක් නැත්නම් ද්වේෂයක් අතුනොත් එයා ඒ ද්වේෂයෙන් එකපාරටම ක්‍රියා කරනවා, එක ගහනවා නැත්නම් බරිනවා කිසිම පාලනයක් නැතුව. නමුත් ශේක පුද්ගලයා ඒ ද්වේෂය කියන ඒක නරක ධර්මයක් කියලා දැනගෙන ගැනීම නිසා නමුත් එයාටත් කේන්තියක් එනවා. ශේක පුද්ගලයාටත් කේන්තියක් එන වුණාට එයා ඒක පාලනය කරගන්න උත්සාහයක් ගන්නවා. ඉතින් ඒකයි ශේක පුද්ගලයාගේ මේ පෘථග්ජනයාගේ වෙනස කියන එක මට තේරුණේ. දැන් රහතන් වහන්සේට ද්වේෂයක් කියන එක එන්නෙම නැති නිසා ඒක මඤ්ඤණා කියන එක ඇත්ත වශයෙන්ම ඇත්තෙම නෑ. නමුත් ශේක පුද්ගලයාට මේ දෙක අතර, ඒ කියන්නේ ද්වේෂයක් වගේ එකක් ආවට ඒකෙන් ඒක නැති කරගන්න යා ගන්න උත්සාහය නිසා එයා නමඤ්ඤති තත්ත්වයට යන එකයි කියලා මට තේරුණේ. ඉතින් මේක අර සංජානාති අපි ජන්නාති කියන ඒ වචන දෙකත් එක ගලපලා තේරුම් ගත්තොත් වටිනවා කියන එකයි මට තේරුම් ගන්න පුළුවන්. තේරුවන් සරණයි.
ඔව් පෙරුවන් සරණයි. ඔව් ඒක බොහොම හොඳයි. උපමාව අපි දැන් ද්වේෂයක් තරහවක් ඇති වුණ වෙලාව ගත්තොත් අපි ඔය පුද්ගලය තුන්දෙනා ඒක ගැන බලන හැටි බැලුවොත් දැන් පුතක් යනයට තරහ ගියා කියලා හිතන්න. එතකොට එයාට තරහ කියලා ඉතින් අඳුන ගන්න පුළුවන් වෙයි තරහ ගියා කියලා, කියන්නේ සංජානාති. හැබැයි එතනින් එහාට එයාට තරහ ගැන කිසිම අවබෝධයක් නැහැ. දැන් සේක පුද්ගලයාගේ වෙනස තියෙන්නේ තරහ ගියා කියලා දැනගත්තාම එයාට අර දැන් ආර්ය දැක්ම තියෙන හින්දා, සම්මා දිට්ඨිය තියෙන හින්දා එයාට දකින්න පුළුවන් මේ තරහායමේ ස්වභාවය පෘථග්ජනයට තියෙනවා. හැබැයි රහතන් වහන්සේට එහෙම දෙයක් කියෙදෙන්නේ නැහැ. මොකද අවිද්‍යාව තියෙනකන් විතරයි තරහ තියෙන්නේ. අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වුණොත් තරහ එන්න විදිහක් නැහැ. හැබැයි සේක පුද්ගලයා තාම අවිද්‍යාව දුරු කරලා නැහැ. එයාට තරහ යෑමේ හැකියාව තියෙනවා. එතකොට ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමේ කෙලෙස් ඇති වෙන්න පුළුවන්. කවුද මයික් එකක් ඕන්නේ ළමං ඉදන්?
ඔව්. කර්ණාකල කොත් කරගන්න කාර්යද කියලා මට තේින්නේ නැහැ.
හොඳයි. තෙරුවන් සරණයි. එතකොට ඒ සේක පුද්ගලයාගේ වෙනස තමයි දැන් තරහ යන ගතිය තිබුණට අපි හිතමු තරහ ගියා. හැබැයි එයාට එක්කම දකින්න පුළුවන් මේ මගේ කෙලෙස්ින්දයි තරහ ගියා. අවිද්‍යාව තියෙන නිසාමයි මේ තරහ ආවේ. රහතන් වහන්සේගේ මෙහෙම අවිද්‍යාව යෙදෙන්නේ රහතන් වහන්සේට මෙහෙම අවිද්‍යාව කියලා සමාන මේ තරහව කියලා ධර්මතාවයක් යෙදෙන්නේ නැහැ. මොකද තරහව ඇති වෙන්න හේතු නැති හින්දා. එතකොට ඒක න මඤ්ඤති ස්වභාවය ගැන අනුමාන ඥානයක් තියනවා දැන් සේක පුද්ගලයාට. එහෙමනම් මමත් මේ තරහ නූපදින මට්ටමට හිත දියුණු කරගන්න ඕන නේද කියලා දැක්මක් තියෙනවා. අර මඤ්ඤනා වීමෙන් මිදෙන්න මිදීමක් තියනවා කියලා දැක්මක් තියෙන හින්දා මිදෙන්න උත්සාහයක් දරනවා. ඒ දරන උත්සාහය තමයි මා මඤ්ඤති වෙන්නේ. පෘථග්ජනයාගේ එහෙම උත්සාහයක් යතන්නේ එයාට දැක්මක් නැහැ. මේක මතු නොවන ස්වභාවයක් තියනවා කියලා නුවණක් එයාට නැහැ. තේ මෙතනම මම අර තව පොඩි අදහසක් ඉස්සෙල්ලා අර ඒ ප්‍රශ්නේ කියද්දි සමහර විට තව පැත්තකට අදහසක් යන්න පුළුවන්. මේ අපි අර තරහවෙන් විතරක් කතා කළොත් දැන් සේක පුද්ගලයා කියන කොට තේරුම් ගන්න ඔය කෙලෙස් තුනී වුණ මට්ටමක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. දැන් කෙලෙස් තුනී වුණ මට්ටමක් කිව්වොත් අපි හිතමු ධාන වඩන කෙනෙක් ගත්තොත් එයාගේ කෙලෙස් බොහොම තුනී. බොහෝ විට තරහ යන්න ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ ධාන වඩන අය අන්‍ය ශාසනවලත් හිටියා. අපි දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය ආලාර කාලාම උද්දකාරාම පුත්ත වගේ අය බොහොම හිත දියුණු කරපු අය. එතකොට ඒගොල්ලන්ගේ සමහර විට තරහ නොවන මට්ටමක ඒවා යටපත් වෙලා තියනවා වෙන්න පුළුවන්. හැබැයි මෙතන අපි තේරුම් ගන්න ඕන ඒගොල්ලන්ට මේ සේක පුද්ගලයා කියන වචනේ යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ කෙලෙස් තුනී වුණ මට්ටමට සේක පුද්ගලයා කියන්නේ නැහැ. සේක පුද්ගලයා කියන්නේ පැහැදිලිවම ධර්මයක් අහලා දැකපු, ඒ කියන්නේ සත්‍ය ඥානය ඇති කරගත්තු චතුරාර්ය සත්‍ය පිළිබඳව. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය ඇති වුණ කෙනාටමයි සේක පුද්ගලයා කියන්නේ. එයාට විතරයි ආර්යයන් වහන්සේ ගැන කියන්නේ මේ දල අදහසක් තියෙන්නේ. රහතන් වහන්සේ මෙහෙම වෙන්නේ නැති කියලා. එහෙම නැතුව සමහර පිරිස් හිත සමාධිය තුලින් කෙලෙස් යටපත් කරගෙන ඉන්න පුළුවන්. ඒගොල්ලෝ සඳහන් වෙන්නේ සේක පුද්ගලයා කියලා. අනේ කරුණත් මම පොඩ්ඩක් මතු කරන්න හිතනවා. තව අදහස් ගැටලු තියනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. කොබ්බගේ මහත්මිය මට පොඩි ප්‍රශ්නයක් මේ මොහොතේ හිතට ආවා. ඒ කියන්නේ දැන් අපි මේකේ කතා කරනවා කරන පුත්කුල තුන් දෙනා ගැන. අසෘතවත් පුතක් ජනයා, සේක පුත්කුල සහ රහතන් වහන්සේ කියන මේ තුන්ගොල්ල. එතකොට අසෘතවත් පුතක් ජනයා කියන එකට විග්‍රහ කරා, ඒ කියන්නේ ආර්ය ධර්මයේ නොයසිනු ආර්ය ධර්මයේ නොයසිනු හැසිරෙන ආර්ය වහන්සේලා නොහඳුන වගේ අය. එතකොට මේ සෘතවත් ආර්ය ශ්‍රාවකයා කෙනෙක් කෙනා සේක පුද්ගලයාට මෙහා පැත්තේ ඉන්නවනේ. ඒ කියන්නේ සෝවාන් මාර්ගයට අවතීර්ණ නොවෙච්ච කට්ටියක් කියන එක ඒකනම් අසෘතවත් පුතක් ජන නෙමෙයි. එතකොට ඒ කොටස ගැන මෙතන විග්‍රහයක් වෙන්නේ නැහැ. එතකොට එතන කොහොමද අපි ගන්න ඕනේ මෙතන කොහොමද?
ඒක මට එච්චරම පැහැදිලි නෑ. මම දකින්නේ දැන් පුතක් ජනයා කියන්නේ ධර්මයක් අහලා තේරුම් නොගත්ත කෙනා. දැන් ඔබතුමා සඳහන් කරන්නේ දැන් පුතක් ජනයයි සේක පුද්ගලයයි අතර කොටසක් ඉන්නවා කියලා.
දැන් නෑ කොහොමද මම කිය අසෘතවත් පුතක් ජනයා කියන එක. සෘතවත් ආර්ය ශාකයයි අසෘතවත් පුතක් ජනයයි කරන අතර දැන් උදාහරණයක් වශයෙන් ගන්නවා. දැන් මේ ධර්මාර්ගයේ මේ ධර්ම සාකච්ඡා සහභාගී වෙන කොටස මම දන්නේ අපි මාර්ගඵලලාභින් ඉන්න පුළුවන් මෙතන. ඒ වුණත් අසෘතවත් පුතර්ජනෙක් නෙමෙයි. ඒගොල්ලන් පුතර්ජන මට්ටමේ වුණාට අසෘතවත් නෙමෙයි. එතකොට ඒගොල්ලන් ඒවට සේක පුත්කලියොත් නෙමෙයි. අන්න එහෙම මට්ටමේ කියලා මම මේ කතා කරේ.
එතන මගේ අදහස තියෙන්නේ දැන් සේක පුද්ගලයා කියන්නේ අපිට එකපාරට හිතෙනවා මාර්ගඵල ලැබලමයි කියලා. දැන් ඒක මගේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් අදහසක් තියෙන්නේ. දැන් සෝවන් ඵලය ලැබපු එතනින් එහාට සේක පුද්ගලයා කියනවා. හැබැයි සෝවන් මාර්ගයේ ඉන්න අයත් වැටෙන්නේ සේක පුද්ගලයා ගණයට කියන එකයි මම දකින්නේ. මොකද සෝවන් මාර්ගයට වැටුණා කියන්නේ අනිවාර්යයෙන්ම ධර්මයක් අහලා තේරුම් ගත්ත කෙනා. එයා තාම ඵලය ලැබලා නැති වෙන්න පුළුවන්. ඒ වුණාට පැහැදිලි දැක්මක් තියෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති වෙලා තියෙනවා. දැන් සම්මා දිට්ඨිය ඇති වුණා කිව්වට ආර්ය ශ්‍රාංගික මාර්ගය සම්පූර්ණ වුණා කියන්නේ නැහැ. දැන් දහම අහලා තේරුම් ගැනීම තුළ එනවනේ දැක්මක්. දැන් එයා ඒක ඉතින් අනිත් මාර්ගාංගත් වැඩිම තුලින් තමයි අර ඒ සෝවාන් මට්ටමට එන්න තියෙන්නේ. එතකොට ඒ සෝවාන් ඵලය ලබන තාක් කලුත් එයාට අපිට කියන්න වෙන්නේ දැන් ධර්මය අහලා දැක්මක් ඇති කරගත්තා නම් ආර්ය මාර්ගයට වැටුණා කියන මට්ටමේ තමයි මං ගන්න. ඒ කියන්නේ එයත් සේක පුද්ගලයෙක් ගණයට තමයි. ඒ කියන්නේ මගේ අදහස මේ. එතකොට මට ඔය ගැටලුව එන්නේ නැහැ. මොකද එතකොට එක්ක පෘථග්ජන එහෙම නැත්නම් සේක ඔය දෙක අතර කොටසක් මට ඉතුරු වෙන්නේ නැහැ මේ මගේ තියෙන මේ දෙක අවබෝධයේ හැටියට නම්. තෙරුවන් සරණයි.
ඔව් බොහොම පිං කොදේ මහත්මය සමහර දැන් මෙසන අහපු විදිහට මම එහෙම කිව්වේ සේක පුත්කලයක් කියන්නේ සාමාන්‍ය අර සෝවන් මාර්ගඵලෙන් එහාට ගිය කෙනෙක් කිව්වේ දැක්මෙන්. ඔව් මෙතන ඉන්නේ සම්මාදිට්ඨිය යම් කිසි බස්ටින් සම්මාදිට්ඨියට පැමිණිච්ච අය නැත්නම් මේ වෙන්නේ දේශනාවට එන්නේ නැහැ. ඉතින් හොඳයි මම එහෙම නම් යොමු වෙන්නම් දැනට. අපි මම හිතන්නේ අපි මහේෂ් මහත්මයාට දැනට ඇහෙනවත් දන්නේ නැහැ. එතුමාට කතා කරන්න පුළුවන් දන්නේ
මහේෂ්ට නම් ඇහෙනවා. උනාට මේ කනෙක් කරගන්න මට බැරි වුණා මේ
පසුගිය සාකච්ඡාවට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ නිසා මට ඒ කුටස ගැන අදහසක් නැහැ. නමුත් සාකච්ඡා වෙන්නේ මූලපරියාය සූත්‍රය කියලා තේරෙනවා. ඉතින් අර අපේ ගුගලි මහත්මතුමා වගේ අර වචන තුනේ අර්ථය අපි හොඳින් වටහා ගන්න ඕනේ මේ සූත්‍රය තේරුම් ගන්න කියන තමයි හිතෙන්නේ. මොකද මේ සූත්‍ර ගැඹුරු එකක්. ඒ වගේම ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපලාවෙත් උගල් ශ්‍රාවකයනේ අසප සතුතුලේ නෑ කියලා තමයි අන්තිමට කියන්නේ. මොකද ඒ තත්ත්වයට පත් වෙන කෙනෙකුට අර ටිකක් අමාරුවෙන් තමයි තේරුම් ගන්න ඕනේ කියලා. ඉතින් මගේ අදහසක් විදිහට මට හිතෙනවා ඇත්තටම කොන්තිලගේ මහත්මයා මේ මෙතන කතා කරන විදියට ශ්‍රුතමය චින්තාමය භාවනාමය ප්‍රඥාවත් අපිට එකතු කරගන්න පුළුවන්ද කියලා. මොකද රහතුන් වහන්සේ කෙනෙක් භාවනාමය ප්‍රඥාවෙන් මේ දේවල් දැක්කම එතනින් එහාට නමඤ්ඤති කියන தත්ත්වය ඇති වෙන තුරු යම් කිසි කෙනෙක් අර චින්තාමය වශයෙන් තේරුම් ගත තාක්කල් මාමඤ්ඤ தත්ත්වයට ඉන්න පුළුවන් කියන එකත් එවැනි කිසිම අදහසක් නැති පුතත්ජනෙක් කියන්නේ මොනම විදිහක ධර්ම එකට එහුම් ගන්න දීපු කෙනෙක් මාඤ්ඤති කියන தත්ත්වය ඉන්නවා කියන එක වගේ තමයි තේරෙන්නේ. අපිට බය ගැන පොඩ්ඩක් කරු දැක්කම තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. ඔව් ඒක හොඳයි. අදහස සුතමේ ඥානය, චින්තාමය ඥානය, භාවනාමය ඥානය කියන එක. සුතමය කියන්නේ අපි යමක් අහලා දැනගනි. අහලා කියනකොට දැන් අද කාලේ කියවලා වෙන්නත් පුළුවන්. නැත්නම් වෙනත් විදිහකට ඒක මම දකින්නේ ත්‍රිපිටක ධර්මය ගැන කොහෙන් හරි දැනගන්න. අහලා වෙන්න පුළුවන්, කියවලා වෙන්න පුළුවන්, වෙන මොකක් හරි ආකාරයකට ත්‍රිපිටක ධර්මය ගැන අහන්න ලැබීම සුතමේ ඥානයි. හැබැයි දැන් ධර්මය ඇහුණටම අපිත් සමහර වෙලාවට බණ අහනවා. බණ අහන ගොඩක් අය හිටියට ওই බණ ගැන හිතන්නේ නැහනේ මේ මොනවද කිව්වේ කියලා. එතකොට ඒක ඇහුණා විතරයි. සමහර විට අර එක කණකින් අහලා අනිත් කණෙන් පිට කරලා කියලා කියන්නේ. ඒක ගැන ඊට වඩා හිතන්නේ. එතකොට චින්තාමය ප්‍රඥාණය පැත්තට යන්න විදිහක් නැහැ. එතකොට දැන් අහපු දේ ගැන තව සමහරු ඊට වඩා ඒක විමසනවා, නුවණින් හිතනවා, ප්‍රශ්න කරනවා. දැන් අපි ගමු මේ ධර්ම සාකච්ඡා කිරීමත් මන් දාන්නේ ඇත්තටම චින්තාමය ඥාණය වැඩි වීමක්. අපි දැන් අහපු දෙයින් එහාට යනවා. දැන් අපි හැමෝටම සමහර විට මේ සූත්‍රය දැන් කවුරු හරි කියවුවනම් සුතමය ඥාණය තියෙනවා. නැත්නම් අඩු ගානේ මං කියන ටික ඒ වෙලාවේ අහගෙන හිටියත් දැන් සුතමය ඥාණය කියන මේ සූත්‍රය මෙහෙම කියලා තියෙනව නේද කියන අදහස ආවා. ඒක සුතමය ඥාණය. ඒක දැනගත්තා. ඒ කියන්නේ බාහිරෙන් දැනගත්තා. ඊළඟට අපි දැන් ඕක නුවණින් විමසනවා. අපි මේ මොකද්ද මේකෙන් අදහස් කරන්න ඇත්තේ? මොන වගේ දෙයක්ද? දැන් ඒක අපි දැන් මේ යන්නේ දැන් චින්තාමය ඥානෙ පැත්ත. දැන් මම දකින්නේ මෙතන ඉන්න හැමෝම මේක ගැන දැන් හිතනවනේ, හිතනවා, නුවණින් විමසනවා, එක එක අදහස් කියනවා. ඒක එතකොට චින්තාමය ඥානෙ පැත්තට ගන්නවා දැන් සුතමය ඥානෙ. දැන් ඕකෙන් චින්තාමය ඥානෙන් පැහැදිලි වුණහම ඒක තමයි ඊළඟට ඔන්න දැන් ප්‍රායෝගිකව මේක කරන්නේ කොහොමද කියලා නුවණක් එන්නේ. දැන් චින්තාමය ඥාණයෙන් Tamanට අර දැක්ම ඇති කරන. ඒ කියන්නේ දැන් අර ඕකමයි මම අර ඥානං පස්සං යථා භූතං කියන්නේ. දැන් යථා භූතය ගැන ඥානං දැනගත්තා. දැන් දැනගත්තු දේ දැක්මක් කරගන්න ඕන. Tamange දැක්මක් වෙන්න ඕන. අහගත්තටම අරය කියන හින්දා මෙහෙම වෙන්නේ නැති කියන මට්ටම මදි. මේක මෙහෙම කියනවා, මේක මෙහෙම තමයිනේ කියලා නිකන් Tamanට අර අපි එක පැත්තකින් අපේ තර්කය පැත්තෙන් දාගන්නවා. ඒ කියන්නේ අපිට නිකන් ගැළපෙනවා මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා Tamanගේ දැක්මක් කරගන්නවා. එතකොට ඒ Tamanගේ දැක්ම ඇත්තද බලන්න විදිහ තමයි ඊළඟට කෘත්‍ය වෙන්නේ, නැත්නම් භාවනාව වෙන්නේ. එතකොට ප්‍රායෝගිකව ඒක කරද්දී ඔන්න ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් මට්ටමකට එනවා. එතකොට ඒ භාවනාමය ඥානය තමයි අර එතකොට තමයි මාර්ගයේ වැඩිම කියන එක. දැන් මාර්ගයට වැටෙනවා කියන්නේ මාර්ගය මේකයි කියලා අඳුන ගන්නවා. ඒ අඳුනගත්ත මාර්ගයේ ඊළඟට වැඩිම තමයි භාවනා කරනවා කියන්නේ. එතකොට භාවනාමය ඥානයට ගන්න පුළුවන්. එතකොට භාවනාමය ඥානය රහත් වීමම වෙන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා තියෙන ඵලත් භාවනාමය ඥාණයෙන් එන්නේ. අපි හිතමු සෝවාන් ඵලය, සකෘදාගාමි ඵලය. ඒ කෘත්‍ය වැඩිම තුල ඇති වෙන එක එක අවස්ථා වල ප්‍රතිඵල කියලා හිතන්න පුළුවන්. එතකොට මේක ඒ පැත්තෙන් කිව්වත් සුතමේ ඥාණය, චින්තාමේ ඥාණය, භාවනාමේ ඥාණය කියන එකට යන්න තමයි මේ ඉන්නේ. එතකොට මට හිතෙනවා මේ අපි දැන් මේ කරන්නේ චින්තාමය ඥානය වඩා ගැනීමක්. මේක වඩාගත්තු කෙනාට ඊළඟට ටිකක් පැහැදිලි අර නිකන් සුතමේ ඥානෙට වඩා පැහැදිලි අවබෝධයක් එනවා. දැන් කොහොමද එහෙනම් මේ අවබෝධය ලබා ගන්න මොනවද කරන්න ඕන? මාර්ගය ගැන නැත්තම් කෘත්‍ය ගැන කලින්ට වඩා පැහැදිලි අවබෝධයක් එනවා කියන එක. තෙරුවන් සරණයි.
හොඳයි සර්, බොහොම පිං. මම වටේ මෙටික් අමාරුකමක් තියෙනවා මයික් එක ඔන් කරගන්න අදිසිය. මම එහෙමනම් අයිමත් අපි යොමු වෙනම් කල්‍යාණ මිත්‍රයන්ට මම නම් වශයෙන් කියන්න ඕනේ. ඔයගලන්ට පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා මෙතන ලියන්න. ඒතර මට තවත් පහසුයි. එහෙමනම් මම නියම වෙන දිලෘක් මහත්මයා ඔබතුමාට.
තෙරුවන් සරණයි හැම දිනාටම. බොහොම වැදගත් සාකච්ඡාවක් වගේ මේක පැහැදිලි ආකාරයෙන් ඒක විස්තර කර දුන්න අපිට කොක්කලගේ මහත්මයා බොහොම පිං. දැන් මටත් හිතෙන්නේ ඒ අර මේ සේක පුත්කලයක් ඒක පුත්කල වර්ග කතා කරනවට වැඩිය මම හිතන්නේ මට හිතෙනවා මේ මේ සූත්‍රයෙන් කියන හදන දේ ගැන පොඩි අදහසක්වත් ගත්තොත් ඊට හොඳයි කියලා. මෙතනදී දැන් අපි පටවියාපෝ තේජෝ වායු වශයෙන් අපි දැන් සාමාන්‍යයෙන් හිතනකොට හිතනවා දැන් මේ එළියේ තියෙන ගස්, එතකොට කාර්, එහෙම නැත්නම් ගෙවල්, ඔය තියෙන හැම දෙයක්ම පටවිය පොතේජෝ වායු වශයෙන් හැදිලා තියෙන ආකාරය. ඉතින් එහෙම හිතන විදිහක් එහෙමත් හිතන්න පුළුවන්. මට නම් මේක හිතන්නේ බොහෝ දුරට දැන් අපි විවිධ දේවල් දකින්නේ අපි ඒකට අපේ හිතට ඒක එන සංඥා අනුව. අර කියලා තියෙනවා ඉස්සර ඔය අපි අම්මලා කියනවා නානත්ත කය නානත්ත සංඥා, එක එක කයවල් වලට එක එක විදිහවලට තමයි සංඥා එන්නේ. ඉතින් ඒව එතකොට දැන් මම දකින්නදී තව කෙනෙක් වෙනස් විදිහකට දකින්නේ. එතකොට මම හිතන්නේ අන්න එතන තමයි මේකේ මේ සූත්‍රයේ තියෙන වැදගත්ම දේ කියලා අපිට ගන්න තියෙන. එතකොට අපි දැන් අර එක එක වර්ගවල පුත්කලින් මේක දකින විදිය ගන්නකොට දැන් අපි අර අපිට කොක්කලගේ මහත්තයෙක් වගේ අර යම් යථාර්ථයක් දැකලා අහලා යමක් කියන උදාහරණයක් වශයෙන් අපිට යම් සූත්‍රයක් අපි තුමු චූල වේදල්ල වගේ සූත්‍රයක් අපි තුමු දාලා වේදනාවල් ගැන ඉගෙන ගන්නවා. මේව තියෙනවා සුඛ වේදනාව තියෙනවා, දුක් වේදනා තියෙනවා, අදු දුක්ඛ සුම වේදනා තියෙනවා. එතකොට මේ විදිහට ඉගෙන ගන්නවා අපි. දැන් මේවත් මෙහෙමයි අපිට යම් කිසි ප්‍රසන් ෆීලින් එකක් හොඳ වේදනා එක සුඛ වේදනාවක් අකමැති වේදකතියක් දැනෙනවා නම් දුක් ආදී වශයෙන් දැන ගන්නවා. ඊට පස්සේ අපි හිතමු දැන් අපි යම් ආකාරයක දැන් අර කිව්වා වගේ අපි මේ ධර්ම ශ්‍රවණය කළා විතරක් මදි. ඊට පස්සේ නේ යෝනිසෝ මනසී ධර්ම ශ්‍රවණය සා යෝනිසෝ මනසිකාරය. එතකොට ඕක අපි දැන් මේ වර්තමාන මොහොතේ ඉන්නලා කොවිලා කරතිනවා. දැන් මගේ හිත මේ වෙලාවේ තියෙන්නේ සැප වේදනාවක්වත් නෙවෙයි දුක් වේදනාවක්වත් නෙවෙයි. හැබැයි යම් ආකාරයකින් යම් වෙලාවක අපි හිතමු මෙහෙම භාවනාවක වාඩි වෙලා හරි එහෙම නැත්නම් සක්මනේ හරි කරගෙන යනකොට ඔළුවට එනවා අපි හිතමු මේ අර තරහක් ගැන කත් කියවනේ අපිට සිනු මහත්මයා කලින් යම් කිසි ආකාරයක ඒවක් හිතයක් ගැන අදහසක් එනවා. එතකොට අසතුටු හැඟීමක් ඇති වෙනවා නම් දැන් අර ඉස්සෙල්ලා ඉගෙනගත්තු දේ ඇත්තටම වර්තමානයේ හිත වෙනස් වෙන හැටි බලන්න පුළුවන් ඉන්න කෙනෙකුට. එතකොට ඒක හොඳට ප්‍රත්‍යක්ෂ වෙනවා. මම හිතන්නේ අන්නේ ඒ එතනට ගියහම තමයි අර පරිඥාව වෙන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක් වගේ තමයි සේක පුද්ගලයෙකුට කිට්ටු වගේ තමයි මට හිතෙන්නේ. ඉතින් ඒ වගේ සිතුවිලි ආවත් ඒව දකින්න පුළුවන් යෝනිස මානසිකාරයක් දිනු මෙතන තියෙන ගැතියක් කියලා තමයි මට හිතෙන්නේ. තෙරුවන් සරණයි.
හොඳයි, එතුමා මගේ අදහසක් ඉදිරිපත් කරා. හොඳයි, ප්‍රශ්නයක් මනේ මේ මම හිතන්නේ මේ අපි එහෙමනම් තවත් කාට හරි යොමුමු. අපේ මේ ඉරාන් සුභසිංහ නමින් සම්බන්ධ වෙන මහත්මියද කියලා මම දන්නේ. ඔබතුමාට නම් ඔබතුමිට හරි සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමනම් අපි මල්ලිකා මහත්මියට කියමු. පුද්ගලික මාත්මේ
මම අහගෙන ඉන්නේ මට එහෙම කියන්න කියලා දෙන්නේ ඒක තමයි.
දැන් චන්ද්‍රපීස් මහත්මිය
එතරම් තරණයි සියලු දෙනාටම මම බොහොම කෙටින් කියන කිව්වොත් මට තේරුනේ ප්‍රහත් මේ සාමාන්‍ය අසුචිවත් පුතජනය දැන් පටවි කියලා කිව්වොත් දැන් අපි මේසයක් අරගෙනකොට ඒක තදගතිය තේරෙනවා. ඊට පස්සේ සීක පුද්ගලයා අපි භාවනා කරනකොට ඒක අමුතු විදියට ඒ පටවි ආපෝ තේජෝ වායෝ කියන ඒක ඒක අමුතු ඒක සාමාන්‍ය විදියට නෙමෙයි ඒක අමුතු විදියකට තේරෙනවා. රහතුන් වහන්සේ නමක් ඇත්තවසම ඔක ශුන්‍ය වශයෙන් දකින්නවා කියලා කියනවා කියලා වගේ තමයි මට හිතෙන්නේ. තෙරුවන් සරණයි.
හොඳයි කොග්ගලගේ මහත්මයා මම යොමු වෙන්නේ නම් ඒ කීකපු දේවල් සමගම කොග්ගලගේ මහත්මයා තවදුරටත් මේ යම් කිසි ඉදිරියට යමක් කියනවාද මේ සාකච්ඡා තවදුරටත් යන්න පුළුවන්ද?
ඔව් තෙරුවන් සරණයි.
මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. තෙරුවන් සරණයි. මේ කොග්ගලගේ මහත්මයා මට මේ නැවතවතාවක් මේ සාකච්ඡාවේදී තවත් ප්‍රශ්න ආවා. මම ඉස්සෙල්ලත් මේ ප්‍රශ්නයක් ඇහුවා. එතකොට මේ සීක පුද්ගලයා යමක් තණ්හා මාන දික්ටි වශයෙන් ගන්නේම නැද්ද? නැත්තම් ඔහු ගන්නවා නමුත් ඔහුට වැටහීමක් තියෙනවා මේ මේ මට අවිද්‍යාව නිසා මේ දේ උනේ කියන වැටහීම තියෙනවා. මේ මේම කිව්වොත් හරිද?
ඔව්. ඒ කියන්නේ දැන් සීක පුද්ගලයා කියන්නේ දහමක් අහලා තේරුම් ගත්තා විතරයි. තාම මාර්ගය වැඩිලා නැහැ. එතකොට යාගේ කෙලෙස් තාම තියෙනවා. එතකොට මේ කෙලෙස් ටිකෙන් ටික දුරු කිරීම තමයි අපි ඔය මාර්ගඵල විදිහට ගන්නෙ. අපි සංයෝජන පැත්තෙන් ගත්තොත් ඒ දස සංයෝජනනේ කඩ කඩ යන්නේ. එතකොට සෝවාන් අවස්ථාවේදී සංයෝජන තුනක් කැඩෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඊට පස්සේ සකෘදාගාමී වෙනකොට කාමරාග පටිග තුනී වීමක් වෙනවා. අනාගාමී වෙනකොට කාමරාග පිටික සම්පූර්ණයෙන් දුරු වෙනවා. රහත් වෙනකොට තමයි ඔය අවිජ්ජා මාන මේ වගේ ඒවා සම්පූර්ණයෙන් දුරු වෙන්නේ. එතකොට මේ හැම අවස්ථාවෙදිම යම් කිසි මට්ටමක කෙලෙස් තියෙනවා. එතකොට මේ එක එක මට්ටමේ කෙලෙස් අනුව මේ කෙලෙස් වලට අදාළව මඤ්ඤණා වීමක් තියෙනවා. දොර මඤ්ඤණා වීම නැත්තේ රහතන් වහන්සේට විතරයි. අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වුණ මට්ටමකදී විතරයි මඤ්ඤණා කිරීමක් යෙදෙන්නේ නැහැ කියන්න පුළුවන්. එතනින් මෙහා ඒක එක එක මට්ටමේ වෙන්න පුළුවන් මඤ්ඤණා කිරීම සිද්ධ වෙනවා. එතකොට මේ මඤ්ඤණා කිරීමේදී යෙදෙන කෙලෙස් ඒ මනස කොච්චර දියුණු වෙලාද මොන කෙලෙස්ද කැඩිලා තියෙන්නේ කොයි කෙලෙස්ද යෙදෙන්නේ කියන ඒවා මත වෙනස් වෙනවා. එතකොට මම අර ඉස්සෙල්ලත් සඳහන් කළේ මගේ අදහස ඔය පෘතග්ජන මට්ටම අශෘතවා පෘතග්ජන කියන එකෙන් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය කියන මට්ටමට පැනීම තමයි සේක පුද්ගලය බවට පත්වීම කියන්නේ. ඒ කියන්නේ ධර්මය අහලා නුවණින් මෙනෙහි කරලා මේක ගැන අවබෝධයක් ඇතිවීම තමයි සේක පුද්ගල මට්ටම කියන්නේ. එතකොට දැන් අපි උත්සාහ කරන ඕන පෘථග්ජන මට්ටමේ ඉඳන් සේක පුද්ගල භාවයටවත් පත් වෙන්න. එහෙම වුණොත් තමයි දහමෙන් ප්‍රයෝජනයක් ගන්නවා ඉන්නේ. එතකොට ඒ සඳහා තමයි අපි මේ සාකච්ඡා වුණත් උදව් කරගන්න ඕන. එතකොට පෘථග්ජන පුද්ගලයාගේ සේක පුද්ගලයාගේ වෙනස්කම ප්‍රධාන වෙනස්කමක් විදිහට මම දකින්නේ පෘථග්ජනයට හැකියාවක් නැහැ මේක අඩු ගානේ මේ කෙලෙසක් වැරද්දක් කියලාවත් දකින්න. මේක ඒ කියන්නේ මේකෙ මිදුන මට්ටමක් තියනවා කියන අවබෝධයක් ඇත්තෙම නැහැ. සේක පුද්ගලයාට තියනවා මේ මට්ටමේ කෙලෙස් මගේ දුනට රහතන් වහන්සේගේ මේ කෙලෙසන් දුරු කරපු රහතන් වහන්සේගේ මෙහෙම මේවා යෙදෙන්නේ නැහැ. එහෙමනම් එතෙන්ට යන මාර්ගයක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා දැක්මක් එනවා. එතකොට ඒ දැන් මෙහෙම මේ කෙලෙස් යෙදීම අපව දුකටපත් කරලා තියෙනවා. එතකොට දුකත් පේනවා, දුක්ඛ සමුදයත් පේනවා. දුක්ඛ නිරෝධයක් ගැන පේනවා රහතන් වහන්සේ ගැන අනුමාන ඥානි. දැන් නිරෝධය දැකලා නෙමෙයි, ඒ වුණාට නුවණක් තියෙනවා, මේක යෙදෙන්නේ නැති මට්ටමක් තියෙනවා. මේ සමුදේ යෙදෙන හින්දා මේ තිබුණට සමුදේ දුරු කරපු කෙනාගේ මෙහෙම යෙදෙන්නේ නැහැ. එහෙනම් අන්න ඒ සඳහා මාර්ගයක් තියෙනවා, ඒ මාර්ගේ වඩන්න මේ උත්සාහයක් කරන්න ඔන්න දැන් සුදුසුකම් ලැබෙනවා. මොකද ඔය ගැන අවබෝධයක් සත්‍ය ඥානයක් ආවා කියන එක. එතකොට මෙතෙන්දී අපි ගත්තොත් දැන් මඤ්ඤණා කිරීමේ මේ ගැඹුරුම තැනකට අපි ගියේ මේ පටවිය කියලා මඤ්ඤණා කරන ගතිය. දැන් ඔయిత කලින් අපි ඔయిత වඩා දේවල් මඤ්ඤණා කරනවා. දැන් අපි පුද්ගලෙක් ඉන්නවා කියලා හිතනවා, ශරීරයක් තියෙනවා කියලා හිතනවා. දැන් ඒ වයින් මිදෙන්න අපි පොඩි එක එක භාවනා කරනවා. උදාහරණයක් විදිහට අපි ශරීරය කියන එකටත් එහා ගිය එකක් තමයි ස්ත්‍රියක් පුරුෂයෙක් අපේ රැළෙන්න හරි ගැටෙන්න හරි කෙනෙක් ඉන්නවා කියන මට්ටම. එතකොට ඒ මට්ටමෙන් මිදෙන්න පුළුවන් ඔව ඔක්කොම ශරීර කියලා දැක්කහම. එතකොට මේ ශරීර මනුෂ්‍ය ශරීර. එතකොට මනුෂ්‍ය
කාගේද මයික් එකක් කොන් වෙනා කාගේ හැටි ඔබගේ මාතිය පැත්තේ නෙමෙයි මයික්
එක. නෑ කාගේද
දැන් කියලා බාහිරෙන් මයික් එකක් කොන් වෙනා බලන්න කරුණා කරලා මයික් එකක් කොන් වෙනා කාගේ හැටි හොඳේ තියෙනවා.
එතකොට ඔව් එතකොට අපි දැන් අර සාමාන්‍ය කරන මූලික භාවනාවලිනුත් අපේ මඤ්ඤණා කරන ගතියේ එක එක මට්ටමේ කෙලස් කැඩීමක් තියෙනවා. ඒක තමයි දැන් අපි අර පුද්ගලයා ස්ත්‍රියක් පුරුෂයෙක් මිනිස්සෙක් කියන මට්ටමට එන්න පුළුවන්. ඊළඟට මිනිස්සෙක් කියන එක මිනිස්ය ශරීරය කියන විදිහට එතකොට මඤ්ඤණා වෙනවා. ඊළඟට මිනිස්ය ශරීරයක් තියෙන මඤ්ඤණාවෙන් පොඩ්ඩක් මිදෙන්න විදිහක් තමයි අපි දෙතිස් කුණප වලින් ඕක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ කෙස්ලොම් නියදත් සම්මස්නහර වගේ කොටස් ගොඩක් නේ ඔතන තියෙන්නේ. ඔතන මිනිස්සෙක් ඉන්නේ කොහොමද මේ කොටස් ගොඩක් නේ කියලා ඒ විදිහට වෙන් කරලා බලලා අර ඒ මනුස්ස සංඥාව පොඩ්ඩක් කඩාගෙන ඊළඟට කොටස් ටිකකට යනවා. ඊළඟට කෙස්ලම් නියදත්ත වගේ ওই කොටස් ටිකත් ආයේ අපිට වෙන් කරන්න පුළුවන්. මේවයි පටවිය වැඩි ඒවා තියෙනවා, ආපෝ වැඩි ඒවා, තේජෝ වායෝ ඒ හතරේ. ඊළඟට එනවා ඒ කෙස්ලම් නියදත් කිව්වට ඌවත් හැදිලා තියෙන්නේ මේ ධාතු සංකලනයක්. එතකොට ඒ ධාතු කියන ඒවා පටවිය ආපෝ තේජෝ වායෝ කියන හතරම යෙදුන රූප කලාප ගොඩකින් ඒවා හැදිලා තියෙනවා. එතකොට පටවිය වැඩි රූප කලාප වලින් හැදුන ඒවට අපි පටවි කියනවා. තද ගතිය වැඩි ඒවා කියනවා. කෙස්ලොම් නියදත් වගේ. ඊළඟට රදීර જાති ටික අපි කියනවා ඒකේ ආපෝ ස්වභාවය වැඩි රූප කලාප වලින් හැදිලා. දැන් එහෙම ඒ මට්ටමකින් බලාගෙන යන්නත් පුළුවන්. දැන් එහෙම ගිහිනුත් ඊළඟට අපි ඉතුරු වෙනවා සතර මහා ධාතුව තියනවා කියලා මඤ්ඤණා කරන මට්ටමක. එතකොට මේ සතර මහා ධාතුවත් වෙන්වෙන්